SBS Audio is supported by advertising.
ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
විවිධ වීසාවලට මාරු වෙමින් ඕස්ට්‍රේලියාව තුළ දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්ත්වය වළක්වන්න ඕස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. ඉතින් 2025 වසරේදී මෙහි අලුත්ම තත්ත්වය ගැන කරුණු සොයා බැලීමක් සිදු කරන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණික නීති පිළිබඳව උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා රුවන් ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
ආයුබෝවන් දිනේෂ්.
හොඳයි, ඉතින් මේ වීසා හොපින් කියන කාරණාව ගැන කෙටි හැඳින්වීමක් කරමින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් දිනේෂ්, අපි දැන් මේකේට පසු බිම්බූ කාරණාවක් තියෙනවා. 2023 දෙසැම්බර් මාසයේදී මේගොල්ලෝ නිදහස් කරා එක වාර්තාවක්. ඒක ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ උපාය මාර්ගය පිළිබඳ වාර්තාවක් තමයි ඒකෙන් නිදහස් වුණේ. ඒකේ විවිධ අංශ වලට අවධානය යොමු කරා මේ වසර ගාණක් සංක්‍රමණ නීතිය තුල පැවතිච්ච ගැටලුකාරී තත්ත්වයන් එකේ තමයි ඒකෙන් ආමන්ත්‍රණය කරේ. ඉතින් ඒ එකක් තමයි මේ vocational education training sector එක. අපි වෙට් සෙක්ටර් කියලා මම කිව්වොත්, ඒක ඉතාම සරලව කිව්වොත් මේගොල්ලෝ තමයි මේ සර්ටිෆිකේට් 3, සර්ටිෆිකේට් 4, ඩිප්ලෝමා, higher diploma වගේ courses තමයි මේගොල්ලෝ ගොඩක් අවස්ථාවලදී offer කරන්නේ. මේගොල්ලෝ මේ විදේශ ශිෂ්‍යයන් අරමුණු කරගෙන ඒගොල්ලෝ කරගෙන ගියේ කෙටි කාලීන සහ අඩු මුදලට පාඨමාලා offer කරා ඒගොල්ලෝ. ඉතින් මේගොල්ලෝ මෙම ආයතන අපිට හඳුන්න ගන්න බැහැ මේවා නීති විරෝධී ආයතන කියලා. මොකද රජයේ ක්‍රම අනුගමනය කරමින් ලියාපදිංචි වෙච්ච vocational education training providers තමයි මේගොල්ලෝ. ඉතින් එතකොට මෙතන ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මේගොල්ලන් කොහොමද අපි නියාමනය කරන්නේ. මේ regulatory issue එකක් මෙතන තියෙන්නේ. මේක ටිකා නියාමනය නොකරන නිසා මේගොල්ලන්ට අවශ්‍ය දේවල් අවුරුදු ගණක් කර කර හිටිය මේ රටේ ඉන්න විදේශ ශිෂ්‍යයෝ මේ රටේ කාලයක් ගත කිරීම, ඒ කියන්නේ තමුන්ට අවශ්‍ය පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න බැරි අවස්ථාවලදී මේක බැක්ඩෝ එකක් හැටියට පාවිච්චි කරගෙන මේක දිගින් දිගටම අවුරුදු ගාණක් මේ රටේ රැඳී සිටින්න මේගොල්ලෝ යම් යම් විදිහට මේ ක්‍රමවේදය පාවිච්චි කරා. මම මේක ඉතාම සරල උදාහරණයකින් කියන්නම්. අපි කියමු ශ්‍රී ලංකාවේ ඉඳලා යම්කිසි ශිෂ්‍යෙක් මේ රටට එනවා බැචලර් ඔෆ් අකවුන්ටින් අවුරුදු 3ක කෝස් එකක් කරන්න. සාමාන්‍යයෙන් අකවුන්ටින් ඔක්කියුපේෂන් වලට මේ රටේ තියෙන අවස්ථා ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් හේතුව ගොඩාක් අකවුන්ටින් කරලා ඒ අංශවලට සංක්‍රමණය කිරීමේ අපහසුතාවයක්, එහෙම නැත්නම් හරිම දුෂ්කරතාවයක් තියෙනවා ඉහළ ක්වොලිෆිකේෂන්ස්, ඉහළ වර්ක් එක්ස්පීරියන්ස් නැති අයට. ඉතින් මේ වගේ අවස්ථාවලදී මේ පාඨමාලාව ඉවර කරලා අවුරුදු 3 ඊට පස්සේ මේ post qualifying visa 485 කියන category එකට යනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරලා පස්සේ වැඩ කරන්න හම්බ වෙන visa එකට ඒකෙත් අවුරුදු 2ක් ගත කරනවා. දැන් 3.25. ඊට පස්සේ මේගොල්ලෝ ආපහු මොකක් හරි bachelor of business හරි මොකක් හරි register වෙනවා. දැන් මේගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට bachelor of accounting වලින් ඉදිරි ගමනක් නැති විදිය. ඒක තේරුම් ගත්තට පස්සේ මේගොල්ලෝ වෙන course එකට register නෝ register වෙලා ඊට පස්සේ කරන්නේ මේ enrollment එක අරගෙන ඊට පස්සේ මේ enrollment එක තියාගෙන මේගොල්ලෝ පොඩි පොඩි අර මං කියපු wet sector එකේ පොඩි school වලට ගිහිල්ලා ඒවයි කාලය ගත කරනවා. නමුත් එතන අධ්‍යාපනයක් වෙන්නේ නැහැ. පොඩි මුදලක් ගෙවනවා. අර ආයතන මුදල් හම්බ කරගන්නවා. ළමයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් ඒ ළමයි කරන්නේ මේ courses වල register වෙලා, එහෙම නැත්නම් enroll වෙලා ඒගොල්ලෝ මේ කාලය ගත කරනවා. නමුත් ඒ කාලේ ඒගොල්ලෝ හම්බ කරගන්නවා රස්සාවල් කරලා. ඉතින් ඒක නිසා මේ visa hopping කියන එක අවුරුදු 15ක් 20ක් විතර ලිවිච්ච ප්‍රශ්නයක්. ඉතින් මෙච්චර කාලයක් ගියා රජයට මේක ආමන්ත්‍රණය කරන්නේ. ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව.
හොඳයි රුවන්, ඉතින් දැන් මේ 2024 ජූලි 1 වෙනිදා ගෙනාපු මේ නීති විසිටර් වීසා හෝ ශිෂ්‍ය වීසා වල ඉන්න අයට මේ වන විට බලපාලා තියෙන ආකාරය ගැනත් අපි ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඉතාම සරලව නැවත කිව්වොත් යම් කිසි කෙනෙක් ස්ටුඩන්ට් වීසා එකක් ඉවර කරලා අදාළ පාඨමාලාව අවසන් කරාට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා එකකට ගිහිල්ලා එතනින් පස්සේ no return to student visa. ඒ කියන්නේ නැවත onshore application එකක් ගන්න බැහැ. අද තියෙන තත්ත්වය 2024 ජූලි 1 වෙනිදා ඉඳලා ඇති වෙච්ච තත්ත්වය තමයි කිසිම කෙනෙකුට මේ රටේ ඉඳලා නැවත student visa එකට යන්න බෑ. ඒගොල්ලන්ට යන්න වෙනවා තමන්ගේ රටට ගිහිල්ලා නැවත ඒගොල්ලන්ට මේ රටට එන්න වෙනවා. එහෙම වුණොත් ගොඩක් වෙලාවට මේ වගේ visa ඉදුම් පත්‍ර ප්‍රතික්ෂේප වීමේ ලොකු හැකියාවක් තියෙනවා. අපි ඒක දැකලා තියෙනවා. ඒක සිද්ධ වෙනවා ඇත්තට. මේ වගේමයි තව visa උපකාණ්ඩ තියෙනවා subclass 600 visitor visa, එතකොට subclass 601 electronic travel authority, subclass 651 e-visitor කියන ඔක්කොම visitor visa කණ්ඩායම්. ඒ කියන්නේ මේ රටට සංචාරකය වශයෙන් පැමිණෙන විවිධාකාරයෙන් පැමිණ අයටත් ඒ visa බලපත්‍රයක ඉඳලා නැවත study visa එකට student visa එකට යෑමේ හැකියාව නැති කරා. ඉතින් මේක තමයි ඉතාම දරුණු විදිහට බලපෑම. එක පැත්තකින් මේක මේ රටේ ඉන්න දරුවන්ට අසාධාරණයක් වෙනවා වගේම නමුත් ඒ දරුවන්ගේ අපේක්ෂාවන් ඉටු කර නොගෙන මේ රටේ දිගින් දිගටම තාවකාලික වීසා බලපත්‍රවල ඉඳීමේ තියෙන නැඹුරුතාවය ආමන්ත්‍රණය කරපු විදිහ තමයි ඔක උනේ. ඉතින් ওই විදිහට තමයි මේ 2024 ජූලයි වලින් පස්සේ මේ රට ඔස්ට්‍රේලියානු රාජ්‍ය මේකට විරුද්ධව කටයුතු කරන්න සූදානම් වුණේ. ඉතින් ඒක දැන් ලොකුවටම සිද්ධ වෙනවා ඒ ක්‍රියාවලිය.
හොඳයි. ඉතින් දැන් මේ ස්ටුඩන්ට් වීසා සඳහා ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් කියලා නව අවශ්‍යතාවයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී රජය මේ හරහා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මොන කාරණා සම්බන්ධයෙන්ද කියලත් අපි ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔබ ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් කියන එක දිනේෂ් හැමදාම පැවතිච්ච දෙයක්. මේක විවිධ ස්වරූපයෙන් ආවට මූලික සිද්ධාන්ත එකයි. උදාහරණයක් ඇටියට අපි ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ඉමිග්‍රේෂන් සංක්‍රමණ නිලධාරීන් සැලකිල්ලට ගන්න කරුණු. නමුත් මේ වීසා හොපින් එක ඇඩ්‍රස් කරනකොට මේගොල්ලෝ මේ ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක බලන්නේ මේ රටේ කොච්චර කාලයක් හිටියාද. හරි, අපි කියමු ළමයෙක් ඇවිල්ලා අවුරුදු, දැන් අපි දන්නේ ඒවා තියෙනවා, ළමුන් ඇවිල්ලා අවුරුදු 10ක් 12ක් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න ක්ලයන්ට්ස්ලා අපි ගාව ඉන්නවා. ඉතින් අපිටත් ඒගොල්ලන්ට උදව් කරන්න බෑ, බට් ඒක තමයි ඇත්ත. ඒගොල්ලෝ ඉතින් මොකක් හරි අවසානයක් දකින්නකම් ඒගොල්ලෝ මේ රටේ ගැවසිලා කොහොම හරි මොකක් හරි දෙයක් ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නේ. දැන් අපි අලුතෙන් ස්ටුඩන්ට් වීසා එකක් දැම්මට පස්සේ ඒගොල්ලෝ බලනවා පළවෙනි දේ තමයි මේගොල්ලෝ කොච්චර කාල මේ රටේ ඉඳලා තියෙනවද, මේ රටේ මෙච්චර කාල ඉඳලා මොනවද කරපු අධ්‍යාපන කටයුතු, ඒ අධ්‍යාපන කටයුතු වලින් මේගොල්ලන්ට කිසිම දවසක රැකියාවක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි මූලික වශයෙන් දැන් බලන්නේ. මම කිව්වා වගේ හැමදාම තිබ්බ අවශ්‍යතාවයක් මේක. මෙතනදී මේගොල්ලන්ගේ මේ ફોકસ කරන්නේ මේ රටේ කොච්චර කල් හිටියද, වීසා හොපින්, ඒ කියන්නේ එක වීසා බලපත්‍රයකින් තවත් වීසා බලපත්‍රයකට පැනපැන මේගොල්ලෝ රට ඇතුලේ අවුරුදු ගාණක් ගැවසුණාද, ඔන්න ඔය කරුණු ටික තමයි බලන්නේ. ඉතින් මේකට දෙන්න තියෙන උපදේශය තමයි, ඉතින් මේ රටට ආවහම පළවෙනි දේ තමයි පාඨමාලාවක් තෝරගන්නකොට තමාට සංක්‍රමණ මාර්ගයකට පිවිසෙන්න පුළුවන් විදිහේ පාඨමාලාවක් තෝරා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණු තමයි තමුන් කෝස් එකක් කරාට පස්සේ, අපි උදාහරණයක් ඇටට ගත්තොත් බැචලර් ඔෆ් මොකක් හරි බැචලර් කෝස් එකක් කරාට පස්සේ ඒ කෝස් එකෙන් පස්සේ අපි පල්ලෙහාට ගිහිල්ලා සර්ටිෆිකේට් 3-4 කෝසස් කරන්නේ නැතුව ඒකටම අදාළ මාස්ටර්ස් කෝස් එකක් කරොත් තමුන්ට තියෙන අවස්ථා වැඩි වෙනවා. ඉතින් ඒව ඇත්තටම ප්‍රායෝගිකව අපි කිව්වට ඒ කෝස් වලට යන වියදම් එක බලනකොට ළමයින්ට ඒව අභියෝග වෙන්න පුළුවන්. නමුත් තමුන්ට නියම ගමනක් යන්න ඕන නම් තමුන් හැමදාම කරන්න ඕනේ තමුන්ගේ බැස්ට් ක්වොලිෆිකේෂන් එක ඉවර වුණාට පස්සේ තමුන් හිතනවා නම් තාම මට මයිග්‍රේෂන් අවුට්කම් එකක් ගන්න මේක ප්‍රමාණවත් නැහැ කියලා, ඒකෙම ඊළඟ මට්ටම තමයි මාස්ටර්ස් ලෙවල් එකේ ක්වොලිෆිකේෂන් එකක් ගන්න එක. එතකොට ඒ කාලය ඇතුළත තම උත්සාහ කරන්න ඕනේ රටේ අවශ්‍ය අධ්‍යාපන කටයුත්තකට නිරත වෙලා එයින් මොකක් හරි රැකියාවක් සුවා ගැනීමට උත්සාහ ගන්න එක තමයි ඉතාම අපිට දෙන්න තියෙන මේ දරුවන්ට තියෙන උපදේශය දෙන්න තියෙන.
මෙම සාකච්ඡාවේදී සම්පත්දායකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සෑම කෙනෙකුටම අදාළ විය හැකි පොදු කරුණු බව සලකන්න. පුද්ගලික තත්ත්වවලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. හොඳයි. ඉතින් වීසා හොපින් කියන මේ තත්ත්වය වළක්වන්න ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රියාකලාපය ගැන තොරතුරු තමයි අද සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙනාවේ. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධුනේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා බොහොම ස්තුතිරුවන් අද මේ තොරතුරු ගෙනෙන්න අපත් සමග එකතුනාට.
බොහොම ස්තුතියි දිනේෂ්, ආයුබෝවන්.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.